ගරු පාටලි චම්පික රණවක මැතිතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පළමුව මා ස්තුතිවන්ත වෙනවා මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමා වී හෝ මේ රටේ ජනතාවට ආර්ථික යුක්තිය ඉටු කිරීමට ක්‍රියා කිරීම ගැන. මේ ආර්ථිකය බංකොලොත්තු වුණයින් පස්සේ මට තාම මතකයි, කෝප් කමිටුවට මහ බැංකුව කැඳෙව්වා 2022 මැයි මාසේ. ඒ අවස්ථාවේදී ඒ මොනිටරි ලෝ ඇක්ට් එක යටතේ මහ බැංකුව අධිපති ඇතුළු මූල්‍ය මණ්ඩලය මූල්‍ය පාලනය නොකිරීමේ වරදට නීත්‍යානුකූලව ක්‍රියා කළ යුතුයි කියන යෝජනාව එදා අපි කෝප් එකේ ගෙනාවා. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේදී කීප අවස්ථාවක්ම අපි මේ යෝජනාව ගෙනාවා. ඒ නිසා මෙතනින් පස්සෙවත් මේ රට පාලනය කරන පාලකීන්ට තවදුරටත් රාජ්‍ය ප්‍රතිපත්ති කියන්නේ අධිකරණයේ ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකි දෙයක් හැටියට ක්‍රියා කරන්න බැරි බව මේ අධිකරණ තීන්දුවෙන් පැහැදිලි වෙනවා. ඒ අනුව ඉදිරි කාලයේදී සියලු දෙනාටම වගවීම, ඒ වගේම මහජන විශ්වාසය, ඒ වගේම මහජනයාගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව ක්‍රියා කරන්නට සිදු වෙනවා. ඒ වගේම බොහොම පැහැදිලිව කියන්න ඕනේ, මේ මූල්‍ය පැත්ත විතරයි සලකා බලලා තියෙන්නේ, බලශක්ති ශේෂ්ත්‍රයේ මෙවැනිම කලමනාකරණයේ දැවැන්ත ප්‍රශ්න මතුවුණා. මේ අර්බුදය දිත්ව අර්බුදයක් හැටියට මතුවලා ආවේ ඒ නිසයි. ඒ නිසා ඉදිරි කාලයේදී කවර ආණ්ඩුවක් යටතේ හෝ අනිවාර්යයෙන්ම ආර්ථික යුක්තිය වෙනුවෙන් මේ ආර්ථික අපරාධකරුවන්ට එරෙහිව විනිශ්චය සභාවක් පිහිටවලා දඬුවම් දීම අවශ්‍යයි. ඇයි මම එහෙම කියන්නේ? මේ රට ලෝකේ බංකොලොත් රටවල් තියෙනවා. ලෙබනන් රට බංකොලොත් වුණා, ආජන්ටිනාව බංකොලොත් වුණා, ග්‍රීසිය බංකොලොත් වුණා, අයිස්ලන්තයේ බංකොලොත් වුණා. මේ රටවල් අතරින් අවුරුදු 10ක් ගිහිල්ලා දැන් ආජන්ටිනාවට හෝ ග්‍රීසියට හෝ ගොඩ වෙන්න බැරි වෙලා තියෙනවා මේ අර්බුදේ. ලෙබනනේ අවුරුදු 5ක් ගිහිල්ලා ගොඩ වෙලා නැහැ. නමුත් අයිස්ලන්තය අවුරුදු 3ක් ඇතුළත මේ අර්බුදයෙන් ගොඩ ආවා. ගොඩ ආවේ කොහොමද? ආර්ථික අර්බුදයට වගකිව යුතු මූල්‍ය ශේෂ්ත්‍රයේ බැංකු ශේෂ්ත්‍රයේ පිරිස්වලට වහාම දඬුවම් දීලා ඒ වරද නිවරද කර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට අයිස්ලන්තයකින් ගොඩ ආවා. ඒ නිසා ලංකාව, මේ රටේ මහජනයා ගිය අවුරුද්දේ පාරවල් වලට බැහැලා කළ ඒ අරගලය, ඒකට යම් යම් අය අපහාස කරනවා. මේක සිද්ධ වුණේ යහපාලනය නිසායි කියනවා. ඒ වගේම මේක සිද්ධ වුණේ කෝවිඩ් නිසායි කියනවා. ඒ සියලු දෙනාටම මේ විනිශ්චයකාරවරුන් 4 දෙනාගේ නඩු තීන්දුව කියවන්නේ කියලා මම යෝජනා කරනවා. ඒ සියලු දෙනාගේම තර්කවලට හා මේ රටේ ඒ පැත්තට කතා කරපු ඒ විශිෂ්ට නීතිඥයන්ගේ තර්ක සියල්ලටම මනා නීති තර්ක මෙන්ම සමාජ දේශපාලන තර්කත් එක්ක තුල ගොඩනගලා තියෙනවා. ඒ අනුව නැවත වතාවක් ඒ තීන්දුව මත ක්‍රියා කරන්නට මේ රටේ දේශපාලකීන් කටයුතු කළ යුතුයි, ගරු කළ යුතුයි. විවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදට හසුවන්ට මේ රටේ දේශපාලන පක්ෂවලට නායකත්වය දීමට හෝ රටට නායකත්වය දීමට දැන් අයිතියක් නැති බව ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ අයවැය ගැන කිව්වොත්, එක වචනකින් කිව්වොත් මේ අයවැය යථාර්ථවාදී නැහැ. මේ අයවැය ඉලක්කම් මේ ලෙසම 2023 ඉදිරිපත් වුණා, ඊට කලිනුත් ඉදිරිපත් වුණා, ඒවා යථාර්ථවාදී නැහැ. අපි ගත්තොත් ආදායම් 2023 දී අපිට කිව්වා ආණ්ඩුවේ බදු ආදායමක් හොයනවායි කියලා බිලියන 3130. නමුත් මේ අවස්ථාවේ ඇති වෙන පුරෝකථන අනුව අවුරුද්ද අගදි එකතු වෙන්නේ බිලියන 2500ක් පමණයි. ඒ කියන්නේ 20%ක් අඩුවෙන් තමයි බදු ආදායම එකතු වෙන්නේ. ඒ අනුව 2024 දී බලාපොරොත්තු වෙනවා බිලියන 3820ක්. කොහොමද ඒක ලඟා කරගන්නේ? මේ 2500 හොයාගන්න හරි අමාරු වෙලා තියෙන තත්ත්වය තුළ තව 3800ක්, තව ඒ වගේ 60%කින් 70%කින් වැඩි ආදායමක් කොහොමද ලඟා කරගන්නේ? දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරලා තියෙනවා 2022 දළදේශීය නිෂ්පාදනයේ 108.5% වෙච්ච අපගේ මේ දළදේශීය ආදායම මේක වැඩි කරගන්න කියලා 2025 වෙනකොට 15.5%කට. ලෝකේ කොයි රටේද මෙතරම් කෙටි කලකින්, අවුරුදු 3ක් වැනි කෙටි කලකින් 106කින් 7කින් තමන්ගේ දළදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ආදායම වැඩි කරගෙන තියෙන්නේ? මෙවැනි අතාර්ථික යථාර්ථවාදී නොවන ඉලක්ක හඹා ගන්න ගිහිල්ලා විශාල අර්බුදයකට අපේ රටපත් වෙනවා. බලන්න වැඩ්බද්දෙන් බලාපොරොත්තු වුණ බිලියන 908ක් එකතු වෙලා තියෙන්නේ 680යි. ඒ ගැනත් කියන්න ඕනේ, ඒ ගැනත් මුදල් අමාත්‍යාංශයේ වාර්තාවක් දුන්නා කොප් එකට. මේ වැට්බද්ද එකතු වෙලා තියෙන ඒ වයින් 150කට වගකිව යුත්තේ උද්දමනය කියලා. උද්දමනය නිසයි මේ වැට්බද්ද වැඩි වෙලා තියෙන 150කින්. ඒ අනුව අපිට පෙනී යනවා මේ වැට්බද්ද දැන් මේ අයවැය යෝජනාවේ ජනාධිපතිතුමාගේ පැය දෙකේ කතාවේ තිබිච්ච වැදගත්ම දේ තමයි එකම ආදායම් යෝජනාවක්වත් ඉදිරිපත් කළේ නැහැ. නමුත් මේ අයවැය සීරුවෙන් කියවනකොට අපිට පේනවා වැට්බද්ද පුළුල් කිරීම මගින් ඒ වගේම සමාජ ආරක්ෂණ බද්ද පුළුල් කිරීම මගින් දැවැන්ත ආදායමක් ලැබෙන බව. ඒ අනුව මම කියනවා ලබන වසරේදී ඉන්ධන වලටත් වැට්බද්ද එනවා අඩුම තරමකින් ඉන්ධන ගාස්තු තවත් 10%කින් පෙට්‍රල් ඩීසල් ගණන් යනවා. මේ ඉන්ධන ගැන කියනවා නම් මේ පාර්ලිමේන්තුවටම ලබා දුන්න රාජ්‍ය ආයතන 52ක විස්තර පළවෙනි මාස 8 දී ලංකා කන්සේ නීතිගත සංස්ථාව බිලියන් 88ක් ලාභ ලබලා තියෙනවා. මෙහෙම ලාභය බිලියන් 88ක් ලංකා කන්සේ නීතිගත සංස්ථාවේ මේ පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙන එක. ඒ වගේම මේ බිලියන් 88 ඇතුලේ අද ඩීසල් ලීටරයකින් රුපියල් 80කට ආසන්න ප්‍රමාණයක්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 125කට ආසන්න ප්‍රමාණයක් බදු හැටියට අය කරගන්නවා. ඒ අතරේ ලාභය එනවා. ඒ අතරේ ලබන අවුරුද්දේ තවත් 10%ක් එනවා. මේ යටතේ රටකනම් ආර්ථිකය ගෙනියන්න වෙන්නේ නැහැ. මේ යටතේ සාමාන්‍ය මහජනයාට ව්‍යාපාර නෙමෙයි, සේවා නෙමෙයි ජීවත් වීමවත් කරගන්න බෑ. ආර්ථිකය හැකිලීමට ප්‍රධාන සාධකයක් වෙලා තියෙන්නේ යථාර්ථවාදී නොවන ලෝක වෙළඳපොළට එකඟ නොවන විදුලි බිලයි, ජල බිලයි, ඉන්ධන බිලයි. දැන් ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය මාස 8 පාඩු වෙලා තියෙනවායි කියලා තියෙනවා. අගෝස්තු මාසයේ වෙනකොට බිලියන 20ක්. මම කියනවා මේ සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් වල ඔය බිලියන 20 ලාභ හැටියට ලංකා විදුලි බල මණ්ඩලයට ඇවිල්ලා ඉවරයි. එහෙමනම් පසුගිය 20 වෙනිදා නොඑක් බලහත්කාරකම් කළා 118කින් විදුලිය නැංවීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් විතරක් නෙවෙයි ආර්ථිකය කඩාවැටෙන ක්‍රියාවලියක්. ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි, අද අපේ ව්‍යාපාරිකෝ වියට්නාමයට ගිහින් තියෙනවා, අපේ ව්‍යාපාරිකෝ ලාඕසෙට ගිහින් තියෙනවා. ඒගොල්ලෝ මොකද කියන්නේ? ලංකාවේ විදුලි බිලෙන් 3/1 අද ඒවයේ තියෙන්නේ. අද මෙහි බිලියන 200ක් දෙන්න යනවා අස්සසුම නමින් දුගී දුප්පත් ජනතාවට. ඒකක 60ට අඩු විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කරගන්නවා දැනට 2019ත් එක්ක බලනකොට බිලියන 107ක්. මෙහෙන් 200ක් දීලා 100ක් විදුලි බල මණ්ඩලයේ ලබා ගන්නවා. අපේ අල්ලපු රට වෙන තමිල්නාඩුවේ, අපේ අල්ලපු රට වෙන තමිල්නාඩුවේ ඒකක 60ට අඩු දුප්පතුන්ට විදුලිය ලබා දෙන්නේ නොමිලේ. මේ රටේ වැඩිම ප්‍රමාණයක් දුගී ජනතාවට විදුලි බදු ගහන එකම රට ලංකාව. මේ රටේ විදුලි බිල සමාන වෙන්නේ සිංගප්පූරුවට හා හොංකොං වලට විතරයි. ඒවයි අපේ ආදායම වගේ 20-30 ගුණයක් ආදායම් තියෙන රටවල්. ඒ නිසා අපේ කර්මාන්තකරුවන්ටත් අපේ සාමාන්‍ය ජනතාවටත් මේ විදුලි බිලයි, මේ ජල බිලයි, මේ ඉන්ධන බිලයි එක්ක ජීවත් වෙන්න බෑ. දැන් ජල මණ්ඩලයක් බිලියන 6ක් ලාභයි කියලා මෙහොම් ලාභයක් තියනවා කියලා යෝජනා කරලා තියෙනවා. ඒ නිසා මේ කාරණා ගැන සලකා බැලීමේදී මේ ආර්ථිකය කුඩා වෙද්දී ආර්ථිකය කුඩා වෙන්න ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා මේ බදු වැඩි කිරීමයි මේ ක්‍රියාවලිය. අනිත් පැත්තේ බදු වර්ග දෙකක් ඉතාම හොඳට එකහු වෙලා තියෙනවා. එකක් තමයි ඇපිට් බද්ද. වෘත්තීය වේදීන්ගේ 248,000ක් ඉහළ ගණයේ වෘත්තීය වේදීන් සහ ඉහළ ගණයේ පඩි ලබන්නන් කියලා හඳුනාගත්ත මධ්‍යම පන්තියෙන් එකතු කරන බද්ද. අනික තමයි විත් හොල්ඩින් ටැක්ස් එක. ඒ බදු දෙක විතරක් හොඳට එකහු වෙලා තියෙනවා. ඇයි? එක හේතුවක් ඒ බදු වලින් යම් කිසි කොටසක් සමාගම් වලින් අය වෙන්න තිබිච්ච ඒවා ආදායම් බදු හැටියට අය වෙන්න තිබිච්ච ඔවුන්ගෙන් අය වුණා කියලා මතයක් තියෙනවා, වෙන්න පුළුවන්. නමුත් අනික් හේතුව තමයි, වැදගත් හේතුව තමයි, ඒ බදු දෙකම යම් කිසි ආකාරයක මූල්‍ය පසුබිමක් පදනමක් තියෙනවා. කාටවත් ඒ බදු වලට හොර කරන්න බෑ. මේකෙන් පේන්නේ මොකද්ද? 150ක් පමණ මේ දැනටමත් බදු ගෙවන පිරිස්වල බදු ආදායම එකතු වෙන්නේ නැහැ. ඒක අපි පහුගිය කාලේ පෙන්වලා දුන්නා. අර මත්පැන් පිළිබඳ කාරණාවලදී, අර කස්ටම් එකේ ඇති වෙච්ච කාරණාවලදී අපි පෙන්වලා දුන්නා ඒවයි ආදායම වැඩි කරන හැටි. ඒ නිසා ඇත්ත වශයෙන්ම අපි නැවත වතාවක් සිතාගත යුතුයි 2016 ඉඳන් උත්සාහ කරනවා, ඒ කියන්නේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකකට මේ බදු එකතු කිරීම කරන්න. අද වෙනකන් අපි අසමත් වෙලා තියෙනවා. ඒ කටයුත්ත කරන තාක්කල්, නොකරන තාක්කල් මේ බදු ආදායම, ලැබෙන බදු ආදායමෙන් 150ක් පමණ අපට එකතු වෙන්නේ නැහැ. ඒක නිසා අපි කළ යුත්තේ තවත් වැඩ බදු පළල් කිරීම, තවත් සමාජ ආරක්ෂණ බදු පළල් කිරීම, දේපොළ බද්ධ අඳුන්වා දෙන්න උත්සාහ කිරීම, එහෙම නැත්නම් අර පරම්පරාවෙන් එන ඉන්හෙරිටන්ස් ටැක්ස් එක ගේන්න උත්සාහ කිරීම, ඒ දෙකම යෝජනා කරලා තියෙනවා මූල්‍ය අරමුදල. ඒ හරහා තව තවත් බදු පිට බදු කොට නැගීම නෙවෙයි අපි උත්සාහ කළ යුත්තේ. දැනට බදු එකතු වෙලා නැහැ ට්‍රිලියනයක්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කෝටි ලක්ෂයක බදු එකතු කරලා නැහැ. ඒ බදු එකතු කරගන්න බැරුව ඉන්න එක නිවැරදි කරගන්න නැතුව තවත් බදු වැඩි කිරීමෙන් හෝ තවත් ආකාරයකට මහජනයාට මේ පීඩාවට පත් කිරීම තුළින් මහජනයා සමාජමය වශයෙන් පිපිරීමකට යනවා විතරක් නෙවෙයි ආර්ථිකය වේගයෙන් සංකෝචනය වෙනවා. ඒකෙන් මේ ප්‍රශ්න එකක්වත් විසඳෙන්නේ නැහැ. ඒ වගේම මම ඔබතුමාට කියන්න ඕනේ මේ ප්‍රාග්ධන වියදම ගැන. ප්‍රාග්ධන වියදම් මේ පාරක් දාලා තියෙනවා 1208 බිලියන. මාස 8ටම ප්‍රාග්ධන වියදම කීයද මේ අවුරුද්දේ? ගිය අවුරුද්ද කිව්වා බිලියන 1220ක් ප්‍රාග්ධන වියදම්. පාරවල් හදනවා, ජලාශ හදනවා, විශ්වවිද්‍යාල හදනවා, ගුවන්තොට පොළවල් හදනවා කියලා තමයි කිව්වේ. 1220ෙන් 442යි වියදම් කරලා තියෙන්නේ. තුනෙන් එකයි වියදම් කරලා තියෙන්නේ. ඒ වියදම් කරලා තියෙන කෙනුත් බහුතරයක් කලින් අවුරුද්දවල පෙර ණය ගෙවීම. ඒ නිසා මේ අනාගතයට හදනවා කියන ඒවත් වෙන දේවල් නන් නෙවෙයි. ඒ ගැන මම බොහොම වගකීමෙන් කියනවා. ඔය විදේශ ව්‍යාපෘති මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අපි ආරම්භ කළේ, ඒක කඩාකප්පල් කළා. ඒ වගේම ඔය මාර්ග ඉදිකිරීම වැනි කාරණා දැනට මේ රටේ ආර්ථිකයට දරා ගන්න පුළුවන් ඒවත්, ඒවට විදේශ ආධාර ලැබෙන ඒවත් නෙවෙයි. ඒ වගේම ණය ගැනීමේ සැලසුම බලාපොරොත්තු වෙනවා ව්‍යාපෘති ණය ඩොලර් මිලියන 1650. මේවා හීන. ඊළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 700ක්, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක්, ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 450ක්.
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක්.
එකතුව ඩොලර් මිලියන 1650. මේවා ලැබෙන්න නම් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර ඉදිරිපත් කළ තියෙන ලේඛනේ ඒ දීලා තියෙන ඉලක්ක සපුරා ගන්න ඕන. අදටත් අපිට බැරි වුණා විදේශ ණය හිමියොත් එක්ක එකඟතාවයකට යන්න. ඒ නිසා සැප්තැම්බර් 27 ලැබෙන්න තිබිච්ච ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය අපිට ලැබුණේ නැහැ. ඒ ණය වාරිකයත් එක්ක ගැට ගැහිච්ච ලෝක බැංකුවේ හා ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර අපට ලැබුණේ නැහැ. ඒ නිසා රජයේ මුලින් කළ යුත්තේ මේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමයි. ඒක කළ යුතුමයි, ඒක කිරීමයි සිදු කළ යුත්තේ. එසේ නැතුව මේ ඉලක්කම් මෙතන දැම්මයි කියලා මේවා යථාර්ථවාදී ඉලක්කම් වෙන බවක් අපිට පේන්න නැහැ. ඒ නිසා අපි එකක් වටහා ගත යුතුයි. මහජනයා ඉතාම අපහසුවෙන් තමන් සතු යම් යම් දෑ උගස් කරලා, දේපොළ උගස් කරලා ඉතාම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ අතරේ මේ අපිට ටැක්ස් එක සහ අනිකුත් බදු නිසා මේ රට අවුරුදු ගාණක් තිස්සේ හදාගත්ත අධ්‍යාපන ප්‍රාග්ධනය, වෘත්තීයවේදී ප්‍රාග්ධනය රටින් පලා යනවා. විශ්වවිද්‍යාල 6-7ක් හදන්න යනවා. හැබැයි මහාචාර්යවරේ ආචාර්යවරු සිය ගාණෙන් රටෙන් එළියට යනවා. ඒ වගේම දොස්තර මහත්තුරු ටික රටින් යනවා, වරලත් ඉංජිනේරුවෝ ටික රටින් යනවා. ඒ වගේම විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නැගාපු ව්‍යාපාර ඔක්කොම බිමට බිම්බත් වෙලා ඒ සියලු දෙනා රටින් යනවා. අපට මේ රට ගොඩනගන්න අවශ්‍ය කරන ඒ මානව ප්‍රාග්ධනය නැති වෙලා මේ රට මානව කාන්තාරයක් බවට පරිවර්තනය වෙමින් තියෙනවා. ඒවා පසුගන්නන් නැතුව පටු දේශපාලන කතා පවත්ත පවත්ත අර පැත්තෙන් යහපාලනය ගැන කිය කිය, මේ පැත්තෙන් මේ අර්බුදය ගැන කිය කිය අපට කල් ගෙවන්න බෑ. මේ සඳහා විධිමත් රට ගොඩ ගන්නා වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙල විධිමත් ඉදිරිපත් කළ මේ මහ පොළවේ ක්‍රියාත්මක කරන නොකරන තාක්කල් මේ අර්බුදය දිග්ගැහෙනා විතරක් නෙවෙයි තව අරගල මතුවෙන්න නියමිතයි. මම ආදානතුරු අඟවනවා. එදා 2021 නොවැම්බර් 17 මේ පාර්ලිමේන්තුවේ මම කිව්වා බැසිල් මාධ්‍යපක්ෂ මහත්තයාට ඔබතුමාගේ අවසාන අයවැය කියලා. මම කිව්වා අපේ ගරු සරත් වීරසේකර මහත්තුමාට ඔබතුමාගේ පොලිසියට ඊළඟ එන අරගලය නතර කරන්න බෑ කියලා. මම කිව්වා ඊළඟ මාර්තු මාසෙදී මේ රටේ බලශක්ති අර්බුදයක් එනවා. ඔය කයිවාරු ඇමතිලගේ කයිවාරු මොනවා තිබුණත් රට ගිනි ගන්නවා කියලා. ඒ නිසා මේවා පාලනය නොකළොත් ඊළඟ අවුරුද්දේ පළවෙනි මාස 6 ඇතුළත රාජ්‍ය සේවකින්ගේ වැටුප් පැඩි කිරීමට අපි පක්ෂයි. ඒක බොහොම හොඳයි. විශ්‍රාමිකයන්ගේ වැටුප් පැඩි කිරීමත් හොඳයි. නමුත් රාජ්‍ය සේවකයෝ සහ මේ රටේ සාමාන්‍ය මහජනතාවට තවත් ජීවත් වෙන්න බැරි අසහනකාරී තත්ත්වයක් තුළ මේ රට නැවත සමාජ පිපිරීමක් කරා ගමන් කරනවාමයි. ඒක වැළැක්වීමට අපි සියලු දෙනාම බුද්ධිමත්ව හා විධිමත්ව කටයුතු කළ යුතුයි කියන යෝජනා අතරමින් මම නිහඬව.
බොහොම ස්තුතියි ගරු ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා. ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙනවා. මෝඩාසනය සඳහා ගරු මයන්ත දිසානායක කර මැතිතුමා.
ගරු මුලසනාරුවේ මන්ත්‍රීතුමනි, අද අයවැය කතාව මම හිතන්නේ පාත්ලි චම්පික රණෝක මැතිතුමාගේ කතාවෙන් පස්සේ මම දාසක රැසකින් බලාපොරොත්තු වෙන්නේ. ඇත්තම මැතිතුමා කියපු කාරණාවල සත්‍යයක් තියෙනවා, ඒ වගේම පිළිගත නොහැකි කරුණුත් තියෙනවා. ඒ කොහොම වුණත් මේ අයවැය අපි දන්නවා පහුගිය කාලය තුළ මේ රටේ විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක නෑ කියන්න බෑ, මොකද කොවිඩ් වසංගතය නිසා. මම හිතන්නේ SPC දිසානායක ඇමතුමා ඒක නිවැරදිව විග්‍රහ කරා. මේ රටේ ඉඳන් 2005 ඉඳලා 2015 දක්වාත්, 15 සිට 20 දක්වා කාල සීමාව තුළ මේ රටේ තිබිච්ච තත්ත්වය, මේ රටේ ආර්ථිකය කොහොමද තිබුණේ, 2005 ඉඳන් 15 වෙනකොට කොහොම තිබුණේ, 15 ඉඳලා 20 දක්වා යනකොට කොහොම තිබුණේ කියන එක. ඉතින් එවැනි කාල සීමාවක් තුළ මේ රට තිබුණ තැනින් යම් තැනකට ඇවිල්ලා 2015 ඉඳලා 20 දක්වා යහපාලන රජයේ යටතේ විශාල පසුබෑමකට ලක් වෙලා 2020 ඉඳලා මේ දක්වා මේ යන ආණ්ඩුවේදී ඇත්තෙන්ම අපිට කලකිරිල දැඩි කලකිරීමකින් ඉන්නේ අපි පාර්ලිමේන්තුවේ ඉඳලා. මොකද දෙක ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණාම අද පාදේශභාවේ සභාපතිවරයෙකුට කරන්න පුළුවන් වැඩේවත් අපිට කරන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒකට අපි කඩකාටු වෙනවා. අපි ආණ්ඩුවේ හිටියත්, විපක්ෂයේ හිටියත්, වෙනත් මතයක ඉන්න අය කොහොම හිටියත් අද වැඩක් කරගන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා. මොකද අවුරුදු 3කින් විමධ්‍යගත අරමුදල් නැහැ. මම අයවැය ගැන විග්‍රහ කරන්න, රටේ ආර්ථික ගැන කියන්න ඕන තරම් ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. ඒ නිසා මම පැහැදිලිවම රටේ තියෙන තත්ත්වය, ගමේ තියෙන තත්ත්වය, ගමේ ජනතාව විඳින දුක ගැන විශේෂයෙන් පැහැදිලි කරන්න ඕනි. අද මොන මතේ කවුරු හිටියත් මේ රටේ විශාල අර්බුදයකට අපි මේ කොරෝනා වසංගතයෙන් මුහුණ දුන්නා. ඉන් අනතුරුව ඒත් එක්කම අපි හිතපු නැති මේ රටේ ජනතාව නොමග යවපු අරගලයක් ආරම්භ වුණා. ඒ අරගලේ ආරම්භ කරන්න මූලික වෙච්ච කට්ටිය අද මෙතන නෑ මං හිතන්නේ. අද දිනේ නෑ කොහොමරි. නමුත් ඒ විනාශය තුළ අපේ පාර්ලිමේන්තු හිතේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා මං හිතන්නේ හරි නිහතමානී මන්ත්‍රීවරයෙක්. එතුමා ජීවිතාක්ෂයට පත් වුණා. ඒ වගේම රටේ රාජ්‍ය දේපොළ විශාල වශයෙන් විනාශයට පත් වුණා. ඉතින් මේ අපිට වෙච්ච දේවල් කියලා වැඩක් නෑ. නමුත් මෙන්න මේ කාලකන්ණි අරගලේ නිසා තමයි මේ සෑම දෙයක්ම මේ රටට සිද්ධ වුණේ. ඉතින් මේක නවත්තන්න විශාල කැපවීමක් කරලා මම හිතන්නේ මේ රටේ විවිධ රාජ්‍ය ආණ්ඩු පක්ෂය වගේම විපක්ෂය අයටත් ආරාධනා කළා මේක බාර අරගෙන කරන්න කියලා. හැබැයි බාර අරන් කරන්න කවුරු ඉදිරිපත් වුණේ නැහැ. හැබැයි ඒ වෙලාවේ මේ වර්තමාන ජනාධිපතිතුමා මේ රට බාරගත්තා. බාර අරගෙන අද වෙනකොට සියලු අර කිව්වා වගේ ජයදාස රාජපක්ෂ ඇමතිතුමා කිව්වා වගේ එක්සත් ජාතික පක්ෂය වේවා, ඒ වගේ ජනතා විමුක්ති පෙරමුණ වේවා, අනිකුත් එක්සත් ජාතික පක්ෂයේ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒ වගේම පොජන පෙරමුණ, මේ හැම පක්ෂයක්ම එකතු කරගෙන අද වෙනකොට යම් තාක් දුරට ආර්ථික ශක්තිමත් කළා. ඩොලර් බිලියන 3.5ක සංචිතයකක් එක්ක මේ ගමන ක්‍රමක්‍රමයෙන් ඔලුව උස්සගෙන යන්න කටයුතු කරගෙන යනවා. ඉතින් මේකට විවිධ බාධාවල් එල්ලගෙන කටයුතු කරන විපක්ෂයක් තමයි අද ඉන්නේ. අද කොහොම කෑ ගැව්වත් ඇත්තෙම අද විපක්ෂය කටයුතු කරන ආකාරය තමයි වැරදි. මම කියන්නේ මේ රට හදනවා නම්, මේ රට හදනවා නම් ආණ්ඩුව විපක්ෂය කියලා නැහැ, සියලු දෙනා එකට එකතු වෙන්නේ නැතුව මේ රට හදන්න පුළුවන් කමක් නැහැ. අඩු ගානේ වසර 10ක කාලයක්, එහෙම නැත්නම් වසර 5ක කාලයක්වත් මේ සියලුම පක්ෂ එකට එකතු වෙලා මේ රටේ අනාගතය ගැන හිතලා, මේ රටේ අහිංසක දුගී දුප්පත් ජනතාව ගැන හිතලා යම් ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා මේ රටේ ආර්ථිකය ශක්තිමත් වුණාට පස්සේ තම තමන්ගේ දේශපාලන අරමුණු කරා ගියාට කමන්නේ. අද නම් වාසිය නමක් වාසිය නමන් කියලාම කතා කරන්න පුළුවන් මේ රට විනාශයට පත් කරන්න කුමන්ත්‍රණ කරුව හැටියට කටයුතු කරේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ තමයි පහුගිය කාලේ මේ අරගලේ පිටිපස්ස හිටියේ. ඒක ඔප්පු වුණා මං හිතන්නේ ඊයේ පෙරේදා අර සම්මිසිල්ල ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මාධ්‍ය සාකච්ඡාව පවත්වනකොට පිටිපස්ස හිටියේ ගෝඨාභය මහත්තයා ගේගිනි තියෙන වෙලාවේ මේ නටපු කෙනෙක්. ඉතින් ඒ වගේ කටයුතු කරපු කණ්ඩායමක් තමයි අද මේ රට විනාශ කරන්න කුමන්ත්‍රණය කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ රටේ ජනතාවට අහුවෙන්න එපා තවත් මේ ගායකගේ කුමන්ත්‍රණ වලට කියන එක මම විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද මේ අයවැය ඉදිරිපත් කිරීමේදී විශාල අර්බුදකාරී තත්ත්වයක් තුළ මේ අර්බුදකාරී තත්ත්වයක් තුළ මේ අයවැය ඉදිරිපත් කරත් ජනාධිපතිතුමා මේ අයවැය තුළින් විශේෂ තීන්දුවක් කරත්තේ තමයි ඉංග්‍රීසි භාෂාවේ පෝෂණය කිරීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම මම එතුමාට තවත් යෝජනාවක් කරනවා. අද මේ රටේ මොන දේ අපි කරත් මේ රටේ ගාමීය ප්‍රදේශවල ඉන්න ජනතාව පාසල් ශිෂ්‍යයන්ගේ මනස වර්ධනය කිරීමත්, ඒ වගේම එයාගේ ඉදිරි ගමන යායුත්තේ මොන ආකාරයද මේ රටට ආදරය කරන්න මේ රට ඉදිරියට ගෙනියන්න කැපවීමකින් කටයුතු කරන්න නම් අපි කළ යුත්තේ මොකද්ද කියන එක දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් මුළු රට පුරාම ක්‍රියාත්මක කරන්න ඔක්කොට මම උදාහරණයක් වශයෙන් කිව්වොත් අද අපේ ප්‍රදේශවල ප්‍රධාන නගරවල බුලත් ඉරක් යවොත් බුලත් විට කාලා කෙල ගහන හැම තැනම ඊළඟට කෑම කෑවොත් එහෙම නැත්නම් මොනවා හරි තිබුණොත් ඒක පාරේ දාගෙන යනවා කිසිම විනයක් නැහැ ඒ සමාජයේ හැසිරීමක් දන්නේ නැති අන්න නිසා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අපි විශේෂයෙන් මේ ඉංග්‍රීසි භාෂාව දැනුවත් කරනවා වගේම මේ රටේ ජනතාව ගාමී ප්‍රදේශවල ඉන්න ජනතාව පාසල් ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් දැනුවත් කරන්න මොකද අද මධ්‍යවය වලට ඇබ්බැහි වෙලා පාසල් ශිෂ්‍යයින් පමණ නෙවෙයි ශිෂ්‍යාවන් පවා අද මධ්‍යවය වලට ඇබ්බැහි වෙලා තියෙනවා ඉතින් මේක නවත්තන්න නම් අපි කුඩා කාලේ පටන් ඒ අය දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනේ ඒකේ තියෙන භයානකම දැනුවත් කරන්න ඕනේ ඒ නිසා අද කොමුණ ජනාධිපතිතුමාගේ කාර්යභාරය ඉෂ්ට කරන මේ කාල සීමා තුන මේ අයවැය ක්‍රියාත්මක කරන කටයුතු කරලා තියෙනවා ඒ වගේම රාජ්‍යාංශයේ ඩිජිටල් කිරීම සඳහා බිලියන 3ක මුදලක් මෙවෙන් කරලා කටයුතු කරලා තියෙනවා ඒක මම හිතනවා රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කිරීම සඳහා ඒක ගත ලොකු හොඳ තීන්දුවක් කියන එක මතක් කරන්න ඕනේ ඒ වගේම පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන මෙතුමන්ලාගේ විශ්වවිද්‍යාලය මම හිතන්නේ NSBM එක ස්ලිට් එක ආය විශ්වවිද්‍යාල බවට පත් කිරීමට කටයුතු කරලා තියෙනවා ඉතින් ඇත්තෙන්ම ඒකත් ඉතාමත් වැදගත් කාරණයක්. ඒ වගේම රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම. වැඩන කාලේ විනාඩි 14 කතා කරන්න ගියන් අපිට වෙලාව මදි. රාජ්‍ය සේවයේ වැටුප් වැඩි වීම, ඒ වගේම වැඩිහිටි දීමනාව, වකුගඩු දීමනාව, මේ වගේ දීමනා ගණනාවක් දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම සමෘද්ධි දීමනාව අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඒක පුළුල්ව ක්‍රියාත්මක කරන්න එයාගේ අසාධාරණ වෙච්ච අයට නැවත එයා හඳුනාගෙන ලබා දෙන්න කටයුතු කරන්න කියලා වෙනම ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා ඒ පිළිබඳ ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපි විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ කාරණයක් කාලයේ මදි නිසාම මම රත්නපුර දිස්ත්‍රික්කය ගැන කියනවා මම රත්නපුර දිස්ත්‍රික්කයේ අපවන්තිවරයෙක් 1997 රාජ්‍ය සභාවේ සභාපතිරා හැටියට ඉඳලා 2023 මේ වෙනකොට අවුරුදු 22ක් පාර්ලිමේන්තුවේ හැබැයි අපිට මගේ කියලා මගේ නිවිතිකල නගරේ මගේ ප්‍රධාන නගරේ මගේ ඇමතිවරණ කොට්ටාසේ පාසල් 60ක ළමයි කොට්ටාස තරඟ කලාප තරඟවලට එනවා ඒ අය පාසලේ ක්‍රීඩා කරන්න ක්‍රීඩා පිටියක් නැහැ අද ඒ තත්ත්වෙට පත් වෙලා තියෙනවා හැබැයි විවිධ ඇමතිවරුන්ගෙන් මම ප්‍රතිපාදන ඉල්ලුවා පෞගේ කාලේ මහින්දානන්ද ඇමතිතුමා ඉදදී මිලියන 5ක් ලබා දුන්නා ජීවන් කුමාරතුංග ඇමතිතුමා ඉදදී මිලියන 5ක් ලබා දුන්නා ඒ අන හැබැයි එහෙම සංවර්ධනයක් කරන්න පුළුවන් ක්‍රීඩා පිටියක් නෙමෙයි මොකද අපිට ගමේ ගියන් කියන ඔබතුමා මෙච්චර කල් හිටියා මේ ක්‍රීඩා පිටිය හදාගන්න කියලා. හැබැයි අපි තමුන්නා මේ අමාත්‍යාංශවල අමාත්‍යතුමාලට ඉන්න බලධාරීන්ට නිතර නිතර කියලා සම්බන්ධික උපදේශක කාර්ය සභාවල සම්බන්ධික කමිටු වල කතා කරලා තියෙනවා. හැබැයි ප්‍රතිපාදන ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණය නැහැ. ඒ නිසා අවශ්‍ය දේට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න ඕනේ කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. මොකද වැඩක් නැති දේට ප්‍රතිපාදන දාලා වැඩක් නැහැ. ඒ නිසා අපි අද ගත්තාම රත්නපුර දිස්ත්‍රික්කය ගත්තාම අදුවානේ රත්නපුර නගරයේ කලලයිට් එකක්. රත්නපුර දිස්ත්‍රික්කය ගත්තාම ප්‍රධාන නගර තමයි රත්නපුර ඇඹිලිපිටිය. ඒ වගේම අපි නියෝජනය කරන මැතිවරණ කොට්ටාස ප්‍රධාන නගර 8ක් තියෙනවා. අද වෙනකන් නාගරික සංවර්ධන අධිකාරිය හරහා දිනුවක් ලැබපු දෙති දිස්ත්‍රික්කයක් හැටියට මම මතක් කරනවා. ඒ නිසා ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ගරු ජනාධිපතිතුමාගෙන් එහෙම නැත්නම් මුදල් ඇමතිතුමාගෙන් අපි ඉල්ලන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මණික් කර්මාන්තය තේ කර්මාන්තය රබර් කර්මාන්තය ඒ ඈ ඔව් ඒ තම ඔබතුමාගේ මෑණිය රත්නපුර ඉතින් ඒ නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩම්මාගේ සැලකිලි ගන්නවා මොකද මණික් තේ රබර් ඒ වගේම විශේෂයෙන් සංචාරක කලාපයක් හැටියට මම හිතනවා දියෑලි 400ක් තියෙන මුළු රටේම දියෑලි 400න් 105ක් තියෙන රත්නපුර දිස්ත්‍රික්කයේ හැබැයි මේවා සංරක්ෂණය කළා සංචාරකින් ඇද ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත් මේ තුනේ රට විදේශීය බිල ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා මණික් කර්මාන්තය හරි නිසි ලෙස ක්‍රියාත්මක කරොත් ඒවා අවශ්‍ය කරන බදු මුදල් හරියට අය කරගත්තොත් රටේ වාණ්ඩාගාරයට විශාල මුදලක් අය කරගන්න පුළුවන්. හැබැයි මේවා හරි සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙන්නේ සැලසුම් සහගතව ක්‍රියාත්මක නොවීම තමයි මේ රටට බලපාන ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රධාන හේතුව. ඒ නිසා රටේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් අපිට අපේ කෘෂි කර්මාන්තය දිනු කළොත් ඒ තුලින් අපේ රට අවශ්‍ය කරන ආහාර නිෂ්පාදනය කළා අතිරික්ත අපිට පිටරට අපේ යන කරන්න පුළුවන්කම තියෙනවා ඉතින් මෙහෙම තියෙද්දී මම හිතනවා හරි සැලසුමක් නැතුව ආණ්ඩු මාරු වෙන සැරයක් ගානේ ප්‍රතිපත්තියක් නැතුව කටයුතු කරන නිසා තමයි අපි මේ රටේ ආර්ථිකය අපේ ආර්ථිකය කඩා වැටලා තියෙන්නේ තියෙනසා රටක් හැටියට අපි මම තමුන්නාසයන් නැවත වතාවක් ඉල්ලා හිටින්නේ මේ රටේ අර්බුද ඇති ගන්න එපා මේ රටේ ජනතාව නොමග යවන්න එපා ජනතාව නොමග යවලා මේ රටේ අර්බුද ඇති කරලා අරගල ඇති කරලා මේ රට විනාශයට පත් කරන්න එපා මොකද ඒවෙන් තැලෙන්නේ මේ ගම්වල ඉන්න අහිංසක දුප්පත් ජනතාව කියන එක මම විශේෂයෙන් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි ඒ වගේම මම මතක් කරන උදු කාරණයක් තමයි අයිරෝඩ් ව්‍යාපෘති රත්නපුර දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි මුළු රටේම අයිරෝඩ් ව්‍යාපෘති කිහිප කොටසක් කරා කොටසක් නැවතුණා අපි අපේ ගම්වල ඉන්න ජනතාවට අපිට මුණ දෙන්න විදියක් නැහැ මොකද මේ මාර්ග කිලෝමීටර් අවුරුදු 10කට ආසන්න කාලයක් වෙනවා මං හිතන්නේ අයිරෝඩ්
හැමතුම මිනිත්තු දෙක කාලයක් තියෙනවා
එතකොට මේ ව්‍යාපෘති සියල්ලම අතරමඟ නතර වෙලා ඒවා අලුතෙන් ලක්ෂ කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන යටතේ එවමතේ මාර්ග දාන්න බැලුව ඒකත් අයිරෝඩ් ව්‍යාපෘතිය ඇතුළත් වෙලා ඉන්න දාන්න බැරි තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒ වගේම පහුගිය කාලේ කිලෝමීටර් ලක්ෂයක වැඩ ආරම්භ කරලා කොටසක් ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණා. ආර අරගලේ පටන් ගත්තා. විදේශ ආධාර ලැබෙනව සියල්ලම නතර වුණා. ඊට අමතරව විදේශ සංචාරකයන් පැමිණීම නතර වුණා. ඉතින් මේක තමයි අර කියපු කට්ටියගේ අරමුණ. ඒ අයට ඕනි බහුජාතික සමාගම්වල අවශ්‍යතාව හොනා එපාකම් වල ඉෂ්ට කරන්න ඒ අයගෙන් කෝටි ගණන් මිලියන ගණන් මුදල් අරගෙන මේ රට අර්බුදයකට ලක් කරලා ඒ අයගේ බලය රැක ගැනීම සහ බලයට ඉදිරියේදී එහෙම තමයි ඒගොල්ලෝ ඉලක්ක කරගන්නේ. ඒ නිසා ඒකට මම හිතනවා ජනාධිපතිතුමා කොහොමත් ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මේ රටේ ජනතාව නොබග ගියා යව්වට දැන් ජන ක්‍රමක්‍රමයෙන් ජනතාව තේරුම් ගන්න තියෙනවා මේ යන්නේ කුමන්ත්‍රයක් මේ පිටිපස්සේ ඉන්නේ වෙනත් බලවේගයක් මේ රටේ බලය අල්ලා ගැනීම සඳහා ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක දැන් ජනතාව කටයුතු කරගෙන යනවා. ඒ නිසා මම දැන් දීර්ඝ වශයෙන් කතා කරන්න වෙන්නේ නැහැ කාලය නැහැ. මේ මගේ කතාව හැන්සාත් කරන ලෙස මම විශේෂයෙන් ඉල්ලා හිතෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය ගොඩනගන්න රටේ ඉදිරි ගමන යන්න අපි සියලු දෙනා එකතු වෙලා අවුරුදු 5ක කාලයක් එකට එකතු වෙලා කටයුතු කරමු ඊට පස්සේ අපි මේ වශයෙන් බෙදිලා මේ දේශපාලන කටයුතු කරමු කියලා ඉල්ලා සිටින්නේ මට අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමි මගේ කතාවනි අවසන් කර බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔබතුමාගේ කතාව සභාගත කරන ලබේ. ගරු සිවි විග්නේශරන් කර්මන්තිතුමා.
I thank the chair for giving me this opportunity to speak. I had last year pointed out in my speech during the budget debate as to how the amount spent on the military had steadily increased in 1961. I had also pointed out that the spending had increased despite the war coming to an end in 2009. This year too, the estimated expenditure for so-called defense has increased. Instead of removing weapons from the hands of the members of the armed forces and helping them to reintegrate as civilians into society, the successive post-war governments have spent large sums of public money on them and wish to continue to do so. If there is fear of allowing weapon-trained personnel into the society, a process akin to the DDR process, namely disarmament, demobilization and reintegration, would support ex-military combatants to become active participants in the peace process. Disarmament, demobilization and reintegration lays the groundwork for safeguarding and sustaining the communities to which these individuals return, while building capacity for long-term peace, security and development. In situations where it is too early or not possible to carry out disarmament, demobilization and reintegration programs, the UN supports community violence reduction programs that lead to the right conditions for political processes to progress and armed militia to disband. Those can also run in parallel DDR programs, complementing them and addressing the needs of communities in parallel to those of ex-military men. There has been no discussion at all about reduction of the numbers in the military. Of the 331,000 soldiers, at least 200,000 are stationed in the north and east. Successive Sri Lankan governments have not considered reduction of these armed forces at all. I should like to point out today that such ever-increasing expenditure in defense is not accidental. It is reflective of the ethnocratic mindset of the successive Sri Lankan governments, of which the present government is no exception. Let me explain. A significant statement was made by an international expert from Israel, by name Professor Yiftachel, a few years ago, when he participated in our international land-grabbing conference. He formulated over two decades ago the theory of ethnocratic regimes. He did research into the nature of land grabbing taking place against Tamils and Muslims in Sri Lanka by the successive Sinhala majority governments and came to the conclusion that Sri Lanka too, like Israel, is an ethnocratic regime. An ethnocracy is a type of political structure in which the state apparatus is controlled by a dominant ethnic group to further its interests, power and resources. Since the Sinhala members form the majority in parliament from the time of independence, the Sinhalese leaders have been scheming and planning against the Tamils to drive them initially out of the regions they had occupied in Sinhala majority areas during British times, and now continue by several ways to take control of areas within the traditional homelands of the Tamils and drive out the locals bent on denting the erstwhile demographic ambience of the Tamil-speaking North and East. The idea seems to be to set up a mono-ethnic and religious structure in Sri Lanka so that the Sinhala Buddhists could control the entire country continuously. They forget that the North and East are the historical homelands of the Tamils, and the Sinhalese have no right to foist their hegemony over the majority speaking in the North and East. The Tamil language has been spoken in the island for over 3,000 years according to evidence unearthed in recent times. The Sinhala language came into use only about 1,400 years ago. Its first book of grammar, Siddhartha Sangarava, was brought out only in the 13th century AD. Normally, ethnocratic regimes indulge in genocide. It has been true in Sri Lanka too after independence. I brought up the genocide resolution in the Northern Provincial Council on the 10th of February 2015 when I was Chief Minister of Northern Province, and it was unanimously adopted by the members. Probably in consequence of the passing of that resolution, the successive ethnocratic regimes at the center in Sri Lanka thereafter decided no more provincial councils in this country. From 2018 or so, there has been no provincial councils functioning in this country, not only in the Tamil-speaking North and East, but also in all other provinces. Now, a centralized Sinhala majority government governs the Tamil majority North and East with the help of an occupied stationary military under a unitary constitution. Even though the majority in the southern seven provinces had been the Sinhalese speaking, the majority from time immemorial in the North and East had been the Tamil speaking. The instrument of aggression in the North and East today continues to be the military. Through the occupation of the North and East by the military, even 14 years after the conclusion of the war, the government of Sri Lanka continues its multi-pronged Sinhalization efforts in the Northeast through the use of state-aided Sinhala settlements and irrigation schemes, economic marginalization and land expropriation by Sri Lankan state bodies, Buddhistization and repression of memorialization of important Tamil events. When considered against the broader context of decades of state-driven demographic shifts, we find that the successive Sri Lankan governments are re-engineering the demographics in the north and east of Sri Lanka with clear political implications. The systematic and strategic alteration of the northeast demographics is designed to destroy the Tamil concept of a homeland in the north and east and permanently diminish Tamil democratic representation from the region. The budget speech the other day was very openly centralized in its approach, forgetting deliberately or otherwise that there was a 13th Amendment in place. The periphery was made subservient and asked to carry out the dictates of the center. In item 58 in the English version, this is what it said. I quote, "I propose to consider provincial councils as special spending units for budgetary purposes. Accordingly, the chief secretaries of provincial councils should act as the chief accounting officers as practiced by secretaries to other line ministries. The provincial council is responsible to the parliament for the money spent for budget purposes. When preparing the budget based on the sustainable development goals, the necessary guidelines have been issued to fulfill the above goals to all ministries, departments and institutions, and they should act in accordance with those guidelines." I unquote. Obviously, the idea seems to be to make the provincial administration a department of the center. In item 59 of the English version under the heading Provincial Revenue, he says thus, I quote again, "I propose that the revenue collected from the provincial councils should not be limited to cover recurrent expenses, but should also be used as capital expenditure for the development of the province. However, in order to avoid the practical difficulties of suddenly changing the ongoing process, I propose to only use 50% of the provincial council income from the year 2025 as recurrent expenses and use the additional income as capital expenditure, unquote. Clearly, the centre now wants to use the provincial administration to carry out its bidding. I do not know if the Finance Minister consulted the Finance Commission appointed under Article 154R of the Constitution and obtained their consent before he prepared the above said item 59. I doubt provincial councils' elections will take place in the near future. All the talk about power sharing with the provincial councils in the fields of agriculture, tourism and so on is simply decentralization by the centre to get its program implemented in the peripheral areas. The government is not interested in power sharing. The government does not want to share power with the provinces, especially the Tamil-speaking provinces. The provinces would not be allowed to think or act outside the program of work earmarked for the provinces by the centre. This is where the ethnocratic thinking of the centre would affect the North and East, which are unlike the other seven provinces. Under the heading Decentralized Budget in item 12 of the English version, it appears thus. Due to the difficult situation in the country and lack of funds under the decentralized budget program in the past, regional development programs could not be implemented. As these programs were temporarily suspended, public representatives could not contribute to the rural development activities. We will recommence the decentralized program. I will provide ₹11,250 million through the district coordination committees for this purpose. This program will be implemented under the supervision of the Department of National Planning using a methodical and standard approach, unquote. Under the decentralized budget, where monies were distributed to members of parliament of the respective provinces, quite a large slice of the money sent were returned back to the government, unutilized. But in the Northern Provincial Council, of which I was chief minister, every cent was put to good use. The fact that the budget speech refers to district coordination committees and not to provincial councils lets the cat out of the bag. The government does not want to conduct the provincial council elections in the near future.
Honourable Member, you have 2 minutes left.
Just, yes. His Excellency the President, not so long ago, before he went abroad, promised to set up a committee to investigate into areas where the centre had trespassed into the provincial arena. He promised to allow the committee to suggest draft statutes in areas where the provinces have been given exclusive or concurrent powers by the 13th Amendment. He has conveniently forgotten his obligation. A president cum finance minister who is openly interested in using the provinces to play second fiddle to the centre cannot be expected to hold provincial council elections nor local government elections in the near future, nor enhance the powers of the periphery. The budget has been a disappointment to the people of the North and East, sir. Thank you.
You still have a minute left. Okay, thank you. Honourable Faisal Kazim.
Bismillah ar-Rahman ar-Rahim. Sabaki Talimithangum Talivarale. ஆண்டுக்கான வரவு செலுத்தத்தை 2வது வாசிப்பிலே எனது கருத்துக்களை தெரிவிப்பது சந்தர்ப்பம் கிடைத்துவிட்டு மகிழ்ச்சி அடைகின்றேன். 2024 வரவு செலுத்த திட்டத்தின் முன்வழிகள் அதன் நன்மைகளை பற்றியும் இங்கு எமது கருத்தை நான் கூற விரும்புகின்றேன். இந்த வரவு செலுத்த திட்டத்திலே அரசு ஊழியர்களுடைய சம்பளம் 10,000 ரூபாய் கூட்டப்பட்டது என்று அறிவிக்கப்பட்டுள்ளது. நான் நேற்று தொலைக்காட்சியை பார்க்கும்போது இதுக்கு எதிர்ப்புகள் தெரிவிக்க மக்களிடையே, அதாவது அரசு ஊழியரிடையே நிறைய எதிர்ப்புகளை நான் கண்டோம். இந்த 10,000 ரூபாய் பணத்தை கூட்டிவிட்டு வெட் வரியை ஜனவரி மாதத்திலிருந்து 3% கூட்டியும், அதே போன்று எரிபொருள் வரி கூட்டுவதன் மூலம் எரிபொருள் வரியை கூட்டுவதன் மூலம் மீண்டும் மக்களுடைய சுமையை கூட்டுவதற்குரிய வேலைகளை ஏற்பாடு செய்துவிட்டுத்தான் இந்த 10,000 ரூபாயை கூட்டியிருக்கிறார்கள் என்று கூறுகிறார்கள். உண்மையிலே இன்று மக்கள் வாழ முடியாத சுமை என்பதை நாங்கள் அறிவோம். ஏழை மக்களுடைய இந்த பிரச்சினைக்கு இந்த மலோசி திட்டம் எந்த வடிவமைப்பும் செய்யவில்லை. எந்த விலை குறைப்போ அல்லது அவர்களுக்குரிய எந்த அதாவது சொல்லப்போனால் அவருடைய வாழ்வாதாரத்தை எவ்வாறு அவர் வாழக்கூடிய முறை கூட இருந்து கூடப்படவில்லை என்பதை நான் அறிவிக்கிறேன். அதே போன்று இந்த வளர்ச்சி திட்டத்திலே போலீஸ் சேவை பற்றி கூறப்பட்டிருக்கும். போலீஸ் சேவையில் உள்ளவர்களுக்கு உணவு மற்றும் தங்குகளம் கொடுப்பதை பற்றி சொல்லியிருக்கிறார்கள். உண்மையிலே அது செய்யப்பட வேண்டிய விஷயம். ஏனென்றால் பலமையாக நாங்கள் காண்பது போலீசாருக்குரிய கொடுப்பனவுகள் அவருடைய இதுகள் கூட்டுப்படுவது இல்லை. இதை தவிர இப்போ சென்ற ஆட்சி காலங்களில் நாங்கள் பார்த்தோம், அதாவது சென்ற இதில் பார்த்தோம், ஆர்மி அதாவது ஆர்மி நேவி போன்றவர்களுடைய கொடுப்பனவுகள் அவருடைய சலுகைகள் தான் கூட்டப்பட்டதை தவிர இந்த நாட்டுக்கு சேவை முக்கியமாக செய்யும் இந்த போலீஸ்காரர்களுக்குரிய இதை செய்யவில்லை. இதற்கு நாங்கள் பாராட்டு வேண்டி இருக்கின்றது. அதே போன்று சேவையில் இருந்தவர்களுக்கு அவர்களுடைய நிரந்தர நியமனம் கொடுப்பது சம்பந்தமாக இது உண்மையாக செய்யப்பட வேண்டிய வேலை. இந்த இடத்திலே முக்கியமான கூறப்பட வேண்டிய விஷயம் என்னென்றால், சென்ற அரசாங்கத்திலே டெங்கு நோய் அதாவது டெங்கு ஒழிப்பாளர்கள் கிட்டத்தட்ட 3000 பேர் மட்டும் கொடுத்திருந்தார்கள். இன்னும் அவர்களுடைய நிரந்தர நியமனம் கொடுக்கப்படவில்லை. உண்மையிலே அவர்கள் இந்த கோவிட் காலத்திலே கூட இந்த அவர் தங்களுடைய சேவையை மிகவும் கஷ்டத்திலே தங்கள் வாழ்க்கையை ஒரு உதாசி வாழ்க்கையின் அவருடைய வாழ்க்கையை கூட பயணம் வைத்து அந்த டெங்கு கால அதாவது கோவிட் காலத்திலே அவர்கள் வேலை செய்தாங்க கண்டோம். இருந்தாலும் கூட இன்று நாட்டிலே இந்த மழை காரணமாக டெங்கு கூடிக்கொண்டிருக்கின்றது. ஆகவே இந்த சேவையாளருடைய நியமனத்தை அவர்களுக்கு நான் நினைக்கின்றேன், சென்ற ஆட்சி காலத்திலே கூட அவர்களை NVQ4 என்ற ஒரு நிகழ்ச்சி திட்டத்தின் கீழே அவர்களுக்கு செய்து அவர்களுக்கு சர்டிபிகேட்டும் கொடுக்கப்பட்டிருக்கின்றது. ஆனால் இந்த டெங்கு நோயாளிகள் டெங்கு ஊழியர்களை இன்னும் நியமனம் படுத்தப்படவில்லை என்ற காரணமாக இதை கட்டாயமாக செய்ய வேண்டும் என்றும் நான் கூற விரும்புகின்றேன். அதை விட அசஸ்மெண்ட் நிகழ்ச்சி திட்டத்தை நாங்கள் பற்றி பேசும்போது இதை உண்மையிலே இன்று நாங்கள் சொல்லப்போனால் நான் இன்று உலக வங்கி உடன் அவருடைய பிரதிநிதியுடன் பேச்சுவார்த்தை நடத்தியிருந்தேன். இது 40 வருடங்களாக அரசியல் தலைமைகள் தங்கள் அரசியலை ஸ்திரப்படுத்துவதற்காக இந்த திட்டங்களை கொண்டு வருகின்றார்கள். இந்த திட்டம் ஏழை மக்களின் வருமானத்தை கூட்டுவதற்குரிய என்று கூறித்தான் ஆரம்பிக்கின்றார்கள். இருந்தாலும் கூட இன்று எந்த நான் கண்டாலே இந்த திட்டத்தின் கீழ் நாங்கள் சமுத்தி அன்று நாளைக்கு நான் நிறைய சமுத்தி கொடுப்பவர்கள் சமுத்தி உபகரணங்கள் கொடுத்து நான் பார்த்திருக்கின்றேன். ஆனால் உபகரணங்கள் கொடுக்கப்பட்டும் கூட இன்று இந்த திட்டங்களினால் மக்களுடைய வாழ்வாதாரம் ஒரு நிலையான வாழ்வாதாரமா இல்லை. இதை நாங்கள் வேற ஒரு திட்டத்தின் வேற செயல்முறை மூலம் எவ்வாறு இந்த மக்களுடைய வாழ்வாதாரத்தை நாங்கள் கூட்டலாம் என்கிற செயற்பாட்டுக்கு நாங்கள் இது திட்டம் தீட்ட வேண்டியிருக்கின்றது. ஏனென்றால் இந்த உலக வங்கி கூட பணம் கொடுப்பது என்று கூட கூறினாலும் கூட உலக வங்கி கொடுப்பது என்பதும் உலக நாட்டிலே உள்ள வரிகளை கொண்டுதான் இந்த பணத்தை சேகரிக்கிறார்கள். அந்த பணத்தின் மூலம்தான் இந்த பணங்கள் இந்த ஏழை மக்களுடைய வாழ்வாதாரத்தை கூட்டுவதற்கு இவர்கள் உதவி செய்கிறார்கள். ஆனால் இந்த உதவியின் மூலம் நான் கேட்கும் கேள்வி என்னவென்றால், இந்த ஏழை மக்களுடைய வாழ்வாதாரம் கூடியிருக்கின்றதா? ஆரம்பத்திலே 1500 ரூபாய் கொண்டு வந்தார்கள், அதுக்கு பிறகு 2500 ரூபாய் ஆக்கினார்கள், அதுக்கு பிறகு 5000 ரூபாய் ஆக்கினார்கள், இப்போது 7500 ரூபாய் ஆக்கின்றார்கள். தங்களுக்கு நல்லா நன்றாக தெரிகின்றது இது. ஆனால் ஓரளவுக்கு சமுத்தி காலத்திலே இருந்ததை விட இம்முறை சற்று ஒரு சக்தி வித்தியாசமாக இருக்கின்றது. இருந்தாலும் ஆட்களின் தெரிவின் போது சில இடத்திலே சில பிள்ளைகள் நடைபெற்றிருக்கின்றன. அது சொல்லப்போனால் இப்போ ஒரு தாயும் மகளும் இருக்கும் போது அவருக்கு சமுத்தி கொடுக்கப்பட்டது, இப்போது கொடுக்கப்படவில்லை. அதே போன்ற ஒரு மீனவருக்கு அவர் ஒரு நாளைக்கு மீன்பிடிக்கு சென்றால் அவருக்கு 100 ரூபாய் இல்லாட்டி 200 ரூபாய் 500 ரூபாய் கிடைக்கும். அவர் கூட இந்த திட்டத்துக்குள் சேர்க்கப்படவில்லை. ஆனால் சில கிடைக்கும் முறைப்பாடுகளின் படி சில இடங்களிலே வசதி உள்ளவர்கள் கூட கொடுக்கப்பட்டிருக்கின்றது. இதை நாங்கள் எங்களுடைய பிரதேச செயலாளருக்கு அறிவித்திருந்தோம். அவரும் அது சம்பந்தமாக தேடி பார்த்து இவர்கள் உதவிகளை செய்திருக்கின்றார். இருந்தாலும் இதை இன்னும் கூட கவனம் செலுத்தி வேண்டிய கட்டம் இருக்கின்றது. ஏனென்றால் இதை எவ்வாறு சீர் செய்யலாம் என்ற விடயத்தை உலக வங்கியும் கருத்தில் கொண்டிருக்கின்றன. அவர்களுக்கும் இந்த வாழ்வாதார திட்டத்தை எவ்வாறு செமப்படுத்தி மக்களுக்கு இதை எப்படி கொடுக்கலாம் என்கிற ஒரு ஒரு திட்டத்தை நேர்மையாக செய்ய வேண்டும் என்பதை அவர்கள் இதிலே கவனம் கொண்டிருக்கின்றார்கள். ஆகவே அமைச்சர் அவர்கள் பேச்சை கேட்டுக்கொண்டிருக்க நினைக்கின்றேன். ஆகவே ஒவ்வொத்துமாட்டம் அங்கே கமிட்டி ஒவ்வொத்துமா கலப்பவரே ஹரி நமக்கு எங்க தவத் கொண்டா கிளீன் அப் ஆக்கிற வேணும் வைக்கணும் வைக்கலாம். அதை விட நாங்கள் இன்று இந்த நாடு பொருளாதாரத்திலே
மந்திரிமணி හිටපු අමතුමා මන්තුමා කියපු කාරණේ පිළිබඳව අපි අවධානය යොමු කළා තියෙනවා. ඔබතුමා කිව්ව මේ කාලේ අපෙන් ගන්න අඳුපක්ෂෙන් ගන්න මේ අපි ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුවත් එක්ක මේ වෙනකොට ඇති වෙලා තියෙන දුර්වලතා නිවැරදි කිරීම සඳහා වැඩසටහන ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඔබතුමා දන්නවා අපිට තාම මේ මිලියන 2 සීමාවට ගෙවීමට හැකියාව ලැබිලා නැහැ. තවම විරෝධතා සහ ඒ වගේම අනිකුත් ඉල්ලීම් සම්බන්ධයෙන් වැඩ කටයුතු සිදු වෙමින් පවතිනවා. මේක අවුරුදු 28කට පස්සේ මේ වැඩසටහන හඳුන්වා දීපු හින්දා යම් යම් දුර්වලතා තියෙන්න පුළුවන්. ඒක අපි පිළිගන්නවා. නමුත් ඒ හින්දා තමයි ජනාධිපතිතුමා ඒක තේරුම් අරගෙන යෝජනා කරේ මාස 6කට සැරයක් යථාවත් කරන්න අවශ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරනවා කියලා. ඔබතුමා කියපු දුර්වලතා අපි නිවැරදි කරන්න අවශ්‍ය කටයුතු අනිවාර්යයෙන්ම කරලා නුසුසු අය තේරිලා ඉන්නවා නම් ඒ අය වහාම ඉවත් කරලා අලුත් මේ සුදුසු කණ්ඩායම ඇතුළත් කරන්නත් අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒකට අපිට තව යම් කිසි කාල පරිච්ඡේදයක් මන්ත්‍රීතුමා ගත
වෙයි. இன்று இந்த வேலை திட்டத்தை செய்வதற்கு அரசாங்கம் வருமான வரி மூலம் 3,800 மில்லியன் ரூபாய் பணங்களை சேகரிக்க சொல்லி இன்று வருமான வரி சேகரிக்க சொல்லியிருக்கின்றது. இருந்தாலும் 2023 வரியை கூட இன்னும் சரியாக பெற முடியாமல் இருக்கும் இந்த வருமான வரி திரைக்களம் எவ்வாறு இந்த 3,800 மில்லியனை சேகரிக்கப் போகிறது கேள்வி எங்கள் மக்களில் இருக்கின்றது. இந்த வரவுசீர் திட்டத்தை சீர் செய்வதற்கு முக்கியமான ஒரு பங்கு இந்த வருமான வரி திரைகள் செய்கின்றது. இன்று வருமான வரி திரைக்களத்துக்கு கடிதம் அனுப்பியவுடன் அவர்கள் செல்கிறார்கள். சென்று அவருடைய திட்டத்தை அவருடைய வரி எவ்வளவு என்று கூறியதன் பின் மீண்டும் அதை வரி கட்டுவதற்குரிய உரியவர் அங்கு அதாவது வருவதில்லை என்ற ஒரு பிரச்சனை இருக்கின்றது. இது எவ்வாறு ஏனென்றால் இன்று நாட்டிலே உள்ள பொருளாதாரம் இப்போது குறைந்து கொண்டு செல்கின்றது. நினைக்கிறேன் வரும் ஏப்ரல் மாதத்திற்கு முன் நாட்டிலே பெரிய ஒரு பொருளாதார பிரச்சனையை நாங்கள் எதிர்பார்க்க இருக்கின்றோம். ஆனால் ஜனாதிபதி அவர்கள் சொல்றார் நாடை 20-25 பிறகுதான் நாடு நேர்மைக்கு வரும் என்று நினைக்கின்றார். இருந்தாலும் கூட நான் நம்பவில்லை 20-25 முடிக்க முடியும். ஆனால் கிட்டத்தட்ட 20-30 மேல் செல்ல வேண்டியிருக்கும். அவை இந்த வருட காலத்துக்குள்ள நாங்கள் பெரிய ஒரு நாட்டுடைய பண தட்டுப்பாட்டுக்குரிய இதை நாங்கள் எதிர்கொள்ள வேண்டியிருக்கின்றது. ஆகவே இந்த அரசாங்கம் நினைக்கின்ற ஜனாதிபதி இன்று ஆட்சிக்கு வந்து 1.5 வருடங்கள் ஆயும் கூட இந்த நாட்டிலே இந்த பணப்பிரச்சனையை அதாவது பொருளாதார பிரச்சனை எவ்வாறு சீர் செய்யலாம் நாட்டுக்குள்ளே எவ்வாறு டோல் கொண்டலாம் என்ற திட்டத்தில் நாங்கள் கூடுதலாக கவனம் செலுத்தியது ஒன்று எம்முடைய அதாவது டூரிசம் சம்பந்தமாகவும் வெளிநாட்டில் வேலை செய்வதை பணத்தை வைத்து நாம் செய்து கொண்டிருக்கின்றோம். எமது நாட்டிலிருந்து நாங்கள் எவ்வாறு நாட்டிலிருந்து எவ்வளவு உற்பத்தியை வெளியே சென்று எவ்வாறு உற்பத்தி செய்து நாங்கள் இதை எக்ஸ்போர்ட் பண்ணி எவ்வாறு இந்த டாலரை உள்ளுக்கு கொண்டு வரலாம் என்கிற பிரச்சனை இன்றைக்கு மிகவும் கஷ்டமாக இருக்கிறது. இன்று சொல்ல போனால் இன்று இருக்கும் வியாபாரம் அதாவது எக்ஸ்போர்ட் கம்பெனிஸ் உடைய பிரச்சனை என்னவென்றால் தங்களுடைய விலைவாய்ப்பு அதாவது உதாரணத்துக்கு நாங்கள் ஒரு ஆடை தொழிற்சாலை எடுத்துக்கொண்டால் தங்கள் உற்பத்தியின் விலை கூடிக்கொண்டு செல்கின்றது. அவர்கள் உற்பத்தி விலையை குறைப்பதற்குரிய வழியை அரசாங்கம் தேட வேண்டும். சாதாரணமாக உலக வங்கியின் ஊடாக, அதாவது பசுமை நிறைந்த திட்டத்தின் கீழ் இவர்களுக்குரிய கடன்களை பெற்று இவர்களுக்கு குறைந்த வட்டி விகிதத்தில், சாதாரணமாக இதுக்கு முதல் 4% வட்டியில் கொடுத்திருந்தார்கள், அது 4 அது போன்ற குறைந்த வட்டி விகிதங்களில் இவர்களுக்கு நாங்கள் இந்த, அதாவது சோலார் பவர் உரிய வேலைத்திட்டத்தை செய்வதன் மூலம் இவர்களுடைய உற்பத்தியின் செலவை நாம் குறைக்க முடியும். ஏனென்றால் இன்று இந்த ஆடை தொழிற்சாலை இலங்கையிலே நாங்கள் மும்முரம் இருந்ததும் கூட, இருந்தாலும் இன்று பங்களாதேஷ் எங்கள் இடத்தை பிடித்திருக்கின்றது. ஆனால் இப்போது எங்களுக்கு இன்னொரு சந்தர்ப்பம் கிடைக்கின்றது. இப்போது பங்களாதேஷில் இதே மாதிரி பிரச்சனை உருவாக்கப்பட்டிருக்கின்றது. இன்று பங்களாதேஷிலே இன்று ஆடை உற்பத்தியாளர்கள் தங்களுடைய வேலையாளர்கள் தங்கள் இன்றைக்கு $200 உரிய சம்பளம் கேட்கின்றார்கள். அவை ஒரு சந்தர்ப்பம் இலங்கைக்கு இப்போது கிடைக்கப் போகின்றது. நான் நினைக்கின்றேன் இன்று நிறைய ஆடை உற்பத்தியாளர் இலங்கைக்குள் வந்து கொண்டிருக்கின்றார்கள். ஏதா இந்த சந்தர்ப்பத்தில் இன்று கிட்டத்தட்ட 50-க்கும் மேற்பட்ட தொழிற்சாலைகள் இன்று பங்களாதேஷில் மூடப்பட்டிருக்கின்றது. இன்று பங்களாதேஷிலே இன்று அதாவது ஆர்ப்பாட்டங்கள் நடைபெற்றுக் கொண்டிருக்கின்றன. அவை இதன் பொருத்தம் அதுக்குரிய அவருடைய உற்பத்தியாளர்கள் மீண்டும் இலங்கைக்கு கொண்டு வர சந்தர்ப்பம் இருக்கிறது. இதை அரசாங்கம் பாவித்துக் கொள்ள வேண்டும் என்ற கருத்தை கூறி எனக்கு பேச நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி.
பூமி ஸ்துதி. கரு சுரேன் ராகவன் மந்தமா
ஸ்துதி. பார்லிமெண்ட் பிலிபந்து திபுணு கௌரவைய தவசின் தவச அடுவென பாவ பொணக்கியன்னு மம ஏவத்தாவே மா கதா கிருப்பு விழாவே கேப்பு வரத நெவத்த தொபுத்து மாத்தின் சிது வேணுவா மா இக்க மதக்கர நட அகமதி மே கதாவ ஆகப்புவாய தக்கப்புவாய ஏகன கேப்புதேன் ஒபுத்துமா கனபூர்ணிய பவத்பகன் யானவது கனபூர்ணி பிலிபந்த தீர்ணிய முகத்து மே விஹிலுவ கரன் அவசிய நக லட்ச கணம் கோட்டி கணம் வீதம் கரல ஏர் கண்டிஷன் கரல மே சியுலு சேவைக்கான் மெத்தன தியாகன ஹிஸ் அவகாசேகிட்ட கதா கரண்டு ஒண்ணா மட்ட ஜூம் மேக்கேன் கெதிரிந்தல கதா கரண்டு புழுவாம் கணபூர்ணத் தீர்வாத மே அவஸ்தாவேதி.
ஹானரபிள் மெம்பர், தட் டிசிஷன் ஹஸ் பீன் டேக்கன் பை தி பிசினஸ் கமிட்டி.
நோ நோ, ஐ அம் ஆஸ்கிங் யூ ஆஸ் தி சேர் நவ, ஆர் யூ மெயின்டெய்னிங் தி கோரம் ஆர் யூ ஆர் டிஸ்மிஸிங் தட்?
நோ, தி கோரம், தட் ஹஸ் பீன் எ டிசிஷன் பை தி பிசினஸ் கமிட்டி
தட் யூ ஹேவ் டு அனௌன்ஸ் பிகாஸ் தேர் ஆர் ஒன்லி 2 இன் தி ஆபரேஷன் and one just spoke and he will leave normally. That's what happens, and there will be one person, he is going to speak. So what are we doing here? Opposition and ruling party supposed to debate, agree and discuss national events and nationally important issues. Jatiyakata avashya karana kendravana deval saakatcha kara vivada kara sammutiyakata pavaneemai பார்லிமெண்ட் வக்கீல கேன சம்பிரதாயம் மெதன ஆண்டு பட்சத் நே விபக்ஷத் நே ஹிஸ் அவகாசேகட கீபதனே கதா கரனோ மேகே அர்த்தே முகத் மஹைதன்னே மேகே அர்த்தே குமக் தக்கியா மிரட்டே புரவசியா தீர்ண கரகத்து இதுய் மா கேனவா மே பார்லிமெண்ட் வே கௌரவய அர்த்தய பிலிபந்தவ ஜாதிக சாகச்சாவக் அவசிய வே பார்லிமெண்ட் வே தவசக வியதம கீயத ஏ தவசே வியதம அனுவ அப்ப ஜாத்தியட்டத் மிரட்டே புரவசியாட்டத் யாபத கரணவாத கேன ஹரத சாட்சிய அத்தி மினிசுன் ஹட்டியட்டு மே பிரச்சனை அசியுத்து அது விவாத 24 அயவய பிலிபந்தவாய் மே அயவய பிலிபந்தவ கதா கரத்தி ஈயே அப்பட்ட மே ரட்டே பிரஜாதந்திரவாதையட்டத் புரவசியாகே ஐத்திய பிலிபந்தவத் ராஜ்ய கரணைய பிலிபந்தவத் அலுத் மகக்கட அப்பி யொமுனு தீரணையாக் ரட்டே உபரிமாதிகரணைய விசின் தீந்து தூண்ண உபரிமாதிகரணையத் பிரஜாதந்திரவாதையத் புரவசிய ஐத்தியத் கியன துன்கொன் விவாதைய அதையே பட்டங்கத்தை கக்னமே மட்ட மதக் பெணவா அகோஸ்து மாசே 4வினிதா 1980 சுதுமலை ஹீதி எல்டிடி நாயக பிரபாகரன் விசின் கல பிரகாஷே கொட்டசக் ஓ கியாசிட்டியா சிங்கள ஜனயாட்ட நம் சதி திகட்ட வடா மதக்கியாக் நத்ரிசா மே யுத்தே தவத் கரகணி அன்னட்டு புழுவன் கியா மாஹிதன்னே ஏகை விலாத்து பின்னி விபக்ஷே கதா அசா சிட்டியதி සති දෙකකට නෙමෙයි දවස් දෙකකටවත් මතකයක් තිබෙනවද කියලා අහන්න තරම් මේ රටේ ජනයා බහුතර දකුණේ ජීවත් වන සිංහල ජනයාට තම දේශපාලන මතකයේ නැති බවයි මට නම් හැඟෙන්නේ. මේ කාලයේදීම ගිය අවුරුද්දේ ගරු ජනාධිපතිතුමාගේ කතාවේ කිව්වා වගේ පෙට්‍රල් ලීටරයකට ගහගත්ත රටක් ගෑස් සිලින්ඩරයකට අම්මාවරුන් පෝලිමේ කඩා වැටිච්ච රටක් පෙට්‍රල් පෝලිමේ පෙට්‍රල් ගන්න ගිහිල්ලා හෘදයාබාධ ඇති වෙලා මැරිච්ච රටක් පාර්ලිමේන්තුව ගිනිතීමුයි කියලා පාර්ලිමේන්තුවේ මීටර 500කට එහා පැත්තේ දොඩමලු කරලා ප්‍රචණ්ඩත්වයේ මුදාහරපු රටක් අද කතා කරනවා ආර්ථික ප්‍රවේගයේ වර්ධන වේගයේ මදි කියලා. අපි තිරණේ අරගෙන තිබුණේ නැත්තම් එදා කෙනෙක් ඉදිරිපත් වී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් මේ රටේ ජන අයිතියත් මේ රටේ ස්වෛරී භාවයත් රැකගන්න ඕනේ කියලා රනිල් වික්‍රමසිංහ කියන එක මිනිසෙක් ඉදිරිපත් වුණේ නැත්තම් අද ඔබතුමා ඔය ආසනයේත් නැත, මම මෙතන කතා කරන්නෙත් නැත. එහෙනම් යථාර්ථය අපි තේරුම් ගත යුතුයි. ඍණ ආර්ථික වර්ධනය ඍණ 7කට වැටලා තිබුණු රටක් අද වෙනකොට ස්ථාවර වෙමින් පවතිනවා. උද්දමයේ 74%ක් තිබුණු රටක් ජෝන් හොප්කින් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කිව්වා මේ රට කඩා වැටෙන වේගය අනුව විල්බරෝවකින් ගෙනියන්න වෙයි කියලා පාංගෙඩියක් නිලදී ගන්න. අන්න එහෙම රටක් තමයි බාර ගන්න උනේ අපිට. අන්න එහෙම රටක තමයි ආර්ථිකයේ මෙහෙවනට සිදු වුනේ අපිට. ඒ ආර්ථිකයේ මෙහෙවන වෙලාවේ තමයි උපරිමාධිකරණය හිටපු අගමැති ජනාධිපතිවරු දෙන්නෙකුට දඬුවම් දෙන්නේ. උපරිමාධිකරණය දැන් මේ දඬුවම් දීලා තිබෙන කෙටි කාලයක් තුළ තුන්වැනි ජනාධිපතිවරයාය. එහෙනම් ඒබ්‍රහම් ලින්කන් 871 ආපු ප්‍රශ්නය අහන්න වෙනවා. මේ රටක් රාජ්‍යයක් නිර්මාණය කරද්දී පරිපාලනය කරද්දී where lies the ultimate decision? Is it in the courts or in the sovereignty of the people? ක්‍රිස්තු වර්ෂ 4 ක්‍රිස්තු පූර්ව 4 වසරේදී ප්ලේටෝ අහපු ප්‍රශ්නය නැවත අහන්න වෙනවා. එහෙනම් රිපබ්ලිකක් හදද්දී ජනරජයක් හදද්දී ඒ සුපරිමාදී බලය තිබෙන්න ඕනේ ජනතාවට. ඔව්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගත්ත තීරණ සමහරක් ඒවා වැරදි. මම මේක පෞද්ගලිකව දන්නවා. මම ආණ්ඩුකාර කාලයේ ඉඳද්දී මම ඇවිත් කිව්වා එතුමාට, එතුමා ඇතුළු ජනාධිපතිලා නැහැ. ඔය ඇඹුල් දෙනියේ ගෙදරදී අපි දවල් ආහාරයක් ගන්නකොට කිව්වා ඔබතුමා ජනාධිපති වෙනවා, නමුත් ආර්ථිකය මෙහෙවන්න බැරි නම් අපිට අවුරුදු දෙකක්වත් බලයේ ඉන්න බැරි බව. මොකද එතකොට අපිට ඩොලර් බිලියන 4.8ක් ඊළඟ අවුරුද්දේ අපිට ගෙවන්න තිබුණා. එතුමා පස්සේ කාලෙදී මට කිව්වා පීබී ජයසුන්දර මහත්මයා අස්සලා යන්නට දවස් 4කට කලින් තමයි මේ රටේ ඇත්තටම ගෙවන්න තියෙන ණය ප්‍රමාණය කොච්චරද කියලා එතුමාට කිව්වේ කියලා. ඒක ගැටලුවක්. පොහොර පිළිබඳ ගැටලුව අපි දන්නවා. නමුත් 169ක් ඡන්දය දුන්නේ මොකකටද? මේ රටේ ඡන්ද ක්‍රමයේ පිහිටලා එතුමා ජනාධිපති වුණේ මොකටද? මේ රටේ ස්වාධීනත්වය හා මේ රටේ ස්වෛරී භාවය රැකගන්නටයි කියලා මේ රට නිදහස් වෙච්ච ඉතිහාසයේ පුරා ලියවුණු ලොකුම අර්බුදය තිබුණු බෙදුම්වාදී සටන ජයගන්නටයි. අද ඒ යුද්ධය තිබුණා නම් අද වෙනතුරුත් ඒ යුද්ධය තිබෙනවා. එහෙනම් මේ රටේ සිංහල ජනයාට අමතකද? මේ රටේ බුද්ධිමත් ජනයාට අමතකද? අයිති ඉතිහාසයේ ගොඩනැගෙන්නේ පොත්වලින් ලියන කාරණා මත නෙමෙයි, මිනිසුන් අවස්ථානුකූලව ගන්න තීරණ නිසා කියලා. එදා මහින්ද රාජපක්ෂයි ගෝඨාභය රාජපක්ෂයි එකතු වී ඒ යුද්ධයේ නිමාවුණු ක්‍රමය පිළිබඳව මටත් ගැටලු තිබෙනවා. ප්‍රභාකරන්ගේ පුතා බාලේන්ද්‍රාව ඇයි මිය ගියේ කියන එක මටත් ගැටලුවක් තියෙනවා දෙමළ කතා කරන ජාතිය හැටියට. නමුත් ඒ සියලු සිද්ධීන් මැද අපි බෙදුම්වාදයේ යුද්ධය එදා ජයගත්තා. ඒ ජය ගැනීම නිසා තමයි මේ රට අවම වශයෙන් ස්ථාවරව තියෙන්නේ. නැත්තම් මේක සිරියාවක්, නැත්තම් මේක ලිබියාවක්, නැත්තම් මේක තවත් සූඩානය වගේ කඩාවැටිච්ච රටක් වෙන්නට තමයි බලාගෙන හිටියේ. අන්න ඒ අය ට්‍රාන්ස්පේරන්ට් ඉන්ටර්නැෂනල් කියපු නිසා නඩුවක් දාලා අද කියනවා රාජපක්ෂවරු වැරදිය, දඬුවම් කරන්නය, පිටරට යන්න දෙන්න බැරිය. දැන් ෆේස්බුක් එකේ ඉන්න වීරවරු කියයි අන්න රාඝවන් රාජපක්ෂලාට කඩේ යනවායි කියලා. කඩේ යන්නේ රාජපක්ෂවරුන්ට නෙමෙයි, කඩේ යන්නේ රනිල් වික්‍රමසිංහට නෙමෙයි, කඩේ යන්නේ මම ඉපදුණු මේ මාතෘභූමිය වෙනුවෙන්. දෙමළෙක් කැටියට මරත් අයිතියක් තියෙනවා මේ මාතෘභූමියේ ස්වාධීනත්වයත් ස්වෛරත්වයත් රැකගන්න. අන්න ඒක තමයි මේ අයවෙන් කරලා තියෙන්නේ. මේ අයවැය කඩාවැටිච්ච රාජ්‍යයක ගොඩනැගීමේ පදනම දාලා තිබෙනවා. මොකද්ද ඒ පදනම? සමෘද්ධිය තුන් ගුණයක් වැඩි කර තිබෙනවා. වැරදි සමෘද්ධිය තුන් ගුණයක් වැඩි කරපු එක. ඇයි? සමෘද්ධිය පටන් ගන්න දැන් අවුරුදු 35ක් පමණ වෙනවා. එය සම්පූර්ණ කළ යුතුයි. නමුත් සම්පූර්ණ කරන්න අපිට ලැබුණේ නැහැ. අවුරුදු 29ක යුද්ධය, කඩාවැටිච්ච ආර්ථිකය, නැගී සිටපු ජනරැල්. මෙන්න මේ හේතුන් නිසා සමෘද්ධිය අපිට කරන්නට බැරි වෙලා තිබෙනවා. දුෂ්කර දිස්ත්‍රික්ක කියලා උසස් පෙළ සමත් අයව ඇතුළු කරගන්නට දිස්ත්‍රික්ක 5යි නම් කළේ. නමුත් අද දිස්ත්‍රික්ක 13ක්ම දිස්ත්‍රික්ක තියෙනවා දුෂ්කර දිස්ත්‍රික්ක හැටියට ළමයින්ව විශ්වවිද්‍යාලයට ඇතුළු කරන්න. එහෙනම් මේ රට ප්‍රගමනයට වේගෙම ගිහින් තිබෙන්නේ ආපස්සට ගමන් කරපු රාජ්‍යයක් හැටියට මේ රාජ්‍ය දකින්නේ. එහෙනම් මේ රාජ්‍ය අපි සම්මුතිය නැවත ලියාගත යුතුයි. එවැනි තත්ත්වයකට යළි ඇද අර්බුදයට නොවැටෙන්න නම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා දේශපාලන ක්‍රමය අලුතින් නිර්මාණ කළ යුතුයි. අපිට අලුත් ජන සමාජ සම්මුතියක් අවශ්‍යයි කියලා ඒක තමයි ජනාධිපතිතුමා 13 වෙනිදා මේ රටට කියා සිටියේ. මම එවැනි කතාවක් කියන්නම් තවත් in English. I say that in the longer years to come, not only will the people of this great island, but of the whole world, whenever, wherever, a bird of freedom chips in human hearts, will look back and to what we have done, and they will say, do not spare, do not yield, do not yield to violence, do not yield to tyranny of politics, but march forward. That is our destiny. And who spoke those words? Sir Winston Churchill on the 8th of May 1948, when Germany surrendered unconditionally to democracy. Today, an empty opposition and an empty ruling party. We are debating of the future of this country. What are we debating? We are debating how originally a Mirissa farmer, a Hambantota fisherman, and a farmer in Mullathivu and another chena cultivation person from Batiklu can live together and rebuild this nation. Fundamental economics had to be readjusted. Therefore, I will not talk about education, which will be on the 2nd of December. I invite the opposition members to participate in that. I want to diffuse and reject some of the things Mr. Honorable Vigneshwaran uttered in this house. First half of his speech was completely bunkum. He brought upon a theory of ethnocentrism. Who has the ethnocentric idea? Who tried to divide this country on the basis of language and ethnicity? I was the governor soon after him, ruling that same area. Ask him to come for a debate. He ran away when I asked him to stay back. I respected all this time for his learned legal understanding. But when it comes to politics, let's debate, because I am a student of political science. I was the governor soon after him in the northern province. People in the northern province will talk about it.
The time's up, please.
I know. This is exact. Honorable Chair, I am not quarreling with you. Time is up, not for me. Time is up for this nation. Time is up for this state. කාලය ඉවරලා තියෙන්නේ මට නෙමෙයි, මේ ජාතියටයි, මේ දේශයටයි. මෙවැනි වූ බෙදුම්වාදී දේශපාලනයක් කරන්නට යනවා නම්, ආර්ථිකයේ අඩුම වශයෙන් ඒ සම්මුතියවත් හදාගන්න බැර නම්, කාලය ඉවර වී තිබෙන්නේ මගේ නෙමෙයි, මේ රටේ අහිංසක මිනිසුන්ගේ කියන කතාව මං කියමින් නවත්තන්නම්. අපි සූදානම් මේ අයව රැකගන්නට, මේ අයව ඉදිරිපත් කරපු ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. දෙවනිදා අධ්‍යාපනය පිළිබඳ තිබෙන අයවැයට සහභාගී වෙන්නයි කියලා මා ඉල්ලා සිටිනවා. එදා මේ රටේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් මේ අයවැය අපි සම්මත කරගන්නවා. ස්තුතියි ඔබතුමාට කාලයට.
ස්තුතියි.